SBS Audio is supported by advertising.
SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
හොඳයි එහෙනම් මේ ඔක්තෝබර් මාසේ 14 වෙනිදා සඳුද තමයි අපි හමු වෙන්නේ ගෙවිගෙන ගිය සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණ තොරතුරු අරගෙන සතියේ ශ්‍රී ලාංකේය දේශපාලන පුවත් සමාලෝචනයත් එක්ක. පහුගිය දා ශ්‍රී ලංකා මහමැතිවරණය සඳහා නාම යෝජනා කැඳෙව්ව සහ අවසන් තීරණයත් සිද්ධ වුණා. ඉතින් මේ ගැන තමයි ගොඩක් අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මේ සඳහා අපිත් එක්ක සුපුරුදු ලෙසින් සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයබෝන් මනෝජ්, සුබදායසන.
අයබෝන් නිපුණ.
හොඳයි මනෝජ්, දැන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයේ මහා මැතිවරණයට ඉදිරිපත් වෙන පිරිස මුණ ගැසීම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙතනදි කතා බස් වෙලා තියෙන්නේ මොන වගේ දේවල්ද මනෝජ්? අපි මේ ගැන මුලින්ම කතා කරමුද?
ඊයේ දවසේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ හමුවක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩදී පැවැත්වුණා. ජනාධිපතිවරයාදී සඳහන් කළා රට වෙනුවෙන් සමහර තීන්දු ක්‍රියාවට නංවන්න අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය මේ මහමැතිවරණයේදී අත්පත් කරගත යුතුයි කියන කාරණය, ඒ වගේම අලුත් වැඩපිළිවෙල සහ මතවාද යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් ශක්තිමත් දේශපාලන නායකත්වයක් සහිත යාන්ත්‍රණයක් ලැබුණොත් පමණයි කියලත් ජනාධිපතිවරයා සඳහන් කළා. විශේෂයෙන්ම පසුගිය වතාවල්වලදී 3-2 බලය ලැබීම පිළිබඳව ඔහු අදහස් පළ කළා. 2010 වසරේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට 3-2 ලැබීමෙන් පසුව ඒ බලය අහිමිවීම, 2020 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයට 3-2 ලැබීම සහ පසු ඒ බලය CC-කඩ විසිවීම, ඒ බලය තහවුරු කරගන්න නොහැකි වීම කියන කාරණාත් මතු කරලා මෙවර ඔලුගෙඩි වලින් ලැබෙන බලයක් පමණක් නෙවෙයි ගුණාත්මක බලයක් අවශ්‍ය බව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයෙහිදී තමන්ගේ මහමැතිවරණ අපේක්ෂකයන් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයන් වෙනුවෙන් අදහස් පළ කරමින් සඳහන් කළා. ඒ නිසා ගුණාත්මක බව රඳා පවතින්නේ, ඒ ගුණාත්මක බව රැක දෙන්නේ ඒ මොහොතේ තමන් ඉදිරියේ රැඳී සිටින ජාතික ජන බලවේගයේ මහමැතිවරණ අපේක්ෂකයන් බව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කරා. වගේම ප්‍රමාණාත්මක සහයෝගය ජනතාව ඡන්දය ලෙස ලබා දේවි කියන අදහසත් ඔහු සඳහන් කළා. ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා වගේම ලංකාවේ මතවාදී සංස්කෘතික තලයේ තීව්‍ර තරගයක් තිබුණු ජනාධිපතිවරණයක් හැටියටත් එම ජනාධිපතිවරණය හැඳින්වුවා. පැරණි අසාර්ථක ආර්ථික දේශපාලනික ගමන ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පෙනී හිටපු කඳවුර ඉදිරියට ගෙන යාම සහ ඊට එරෙහිව අලුත් ආර්ථික දේශපාලන සංස්කෘතික ගමනක් වගේම පාලනය සහ ජනතාව අතර සම්බන්ධතාවක් පවතින ඒ අවශ්‍යතාව තීව්‍ර කරමින් වැඩ කරන බව තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කළේ. ඒ වගේම ඒ කියන්නේ මැතිවරණයේදී අනෙක් කඳවුර සතුව මුදල්, මාධ්‍ය, රාජ්‍ය බලය විශාල වශයෙන් තිබුණා. නමුත් තැපැල් ඡන්දයට කලින් දවසේ වැටුප් වැඩි කිරීම පිළිබඳව යෝජනාව පවා ඉදිරිපත් කරන්න ඔවුන් බලවත් වෙලා හිටපු අවස්ථාවක රටේ ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තියලා ඡන්ද ලබා දුන්නු බව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කරා. එහිඳා තමන් අලුත් මතවාදයක්, අලුත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළත් ඒ මතවාදය සහ වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් ඊට අවශ්‍ය ශක්තිමත් දේශපාලන නායකත්වයක් තිබුණොත් පමණයි. ඒ හින්දා ස්වභාවිකව ගලාගෙන යන ගමනක් නෙවෙයි, පවතින තත්ත්වය වෙනස් කරන්න නම් ශක්තිමත් දේශපාලන නායකත්වයක් සහිත යාන්ත්‍රණයක් තමන් සතු වෙන්න ඕන. ඒ වගේම තමන්ගේ දේශපාලන බලය පවතින්නේ ඉතා කුඩා තැනක. ජනාධිපතිවරයා ඇතුළු 3-2 කැබිනට් මණ්ඩලයක් තිබුණු වෙලාවක ඒ තිබුණු තත්වයන් පිළිබඳවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කළා. කොමුණත් මේ සියලු අදහස් පළ වුණේ ජාතික ජන බලවේගයේ මහමැතිවරණ අපේක්ෂකයන්ගේ හමුවේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පළ කළ අදහස් සමග. නිපුණ,
දැන් ඒ වගේම ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත් වෙන කණ්ඩායමේ නාම යෝජනාවලට යම් කාලයක් කලින් ඉඳලා විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මේ ගැන මොන වගේ තත්ත්වයක්ද වාර්තා වෙන්නේ මනෝජ්? මේ ගැන කතා කරමු.
මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී අර්බුද රැසක් මතුවුණු බව දැනගන්න ලැබුණා. බොහෝ දේශපාලනඥයින් තමන්ගේ දේශපාලන දිවියට විශ්‍රාම දුන්නා, සමහරු తాවකාලික විරාම ලබා දුන්නා. තවත් පක්ෂවලින් බලාපොරොත්තු වෙන්නට පු අපේක්ෂකයන්ට නාම යෝජනා නොලැබුණු තත්වයක් වාර්තා වුණා. කොමනත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව නියෝජනය කරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නාමයෝජන සකස් කිරීමේදී මේ ගෑස් සිලින්ඩරයේ ලකුණ හිටපු ජනාධිපතිවරයා ජනාධිපතින් ඉදිරිපත් වුණු ලකුණ. ඉතින් කොමනත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් නොවෙන්න තීන්දුවක් අරන් තිබුණා. ඒකෙදී ඔහු පෙන්වලා දීලා තිබුණා මූල්‍ය අර්බුද ගැන පවුලේ අය කියනවා තලතාතු කෝරළ මහත්මියට පක්ෂයේ මහලේකම් දුරේ ලබා දෙන්න කිව්වා තාම ඒ දේවල් උනේ නැහෙනේ කියලා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා වුණු රුවන් විජේවර්ධන හිටපු මන්ත්‍රීවරයා සනාහන් කරලා තියෙනවා. නමුත් රයිල් ක්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රුවන් විජේවර්ධන පක්ෂේ නියෝජ්‍ය නායකවරයාට කියලා තියෙනවා ඡන්ද කරන්න මුදල් හොයාගන්න ඕනේ. නමුත් පක්ෂේ නියෝජ්‍ය නායකයා මැතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කිරීම හොඳ දෙයක් නෙමෙයි කියලා රයිල් ක්‍රමසිංහ මැතිතුමා සනාහන් කරලා තියෙනවා. කොමනත් ඒ අවස්ථාවේ රුවන් විජේවර්ධන මහත්මයා ආයමත් සනාහන් කරලා තියෙනවා මම දිගින් දිගටම කිව්වා තලතා අතුකොරළ හිටපු මන්ත්‍රීවරිය මහලේකම් කරන්න කියලා කියන ඉල්ලීම ඔහු නැවත මතක් කරා. නමුත් රයිල් ක්‍රමසිංහ ජනාධිපතිවරයාදී සනාහන් කරලා තියෙනවා ඒක හොඳ යෝජනාවක්. පාරිත්‍රාංගේ බණ්ඩාර රට ගිහින් ඉන්නේ ඉල්ලා අස්වැල නැහැ, ඉවත් කරනවා නම් ඒක ඉක්මනට කරන්නත් බෑ කියලා රනිල් ක්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබඳව සඳහන් කරලා තිබුණා. කොහොමනත් පස්සේ ගෑස් සිලින්ඩරේ ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන හිටපු මන්ත්‍රීවරයා මෙවර නාම යෝජනා ලබා දීලා තිබුණා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා විදියට. ඒත් එක්කම ප්‍රසන්න රණතුංග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායකයා විදියට ඔහු කටයුතු කරා. ලයින් ක්‍රමසිංහ මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයත් එක්ක ඔහු ළඟින් හිටියා. කොහොමුණත් මෙවර මහමැතිවරණට ඉදිරිපත් නොවෙන්න ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරයා තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙන එක හේතුව හැටියටත් ඔවුන් සඳහන් කරලා තියෙනවා. පවුලේ අයගේ ඉල්ලීමක් අනුව තමන් මෙවර මහමැතිවරණට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂයේ උපලේකම් අකිල විරාජ් කාර්යවසම් මහත්මයාත් මහමැතිවරණට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔහු සමග ජනබල වේගයේ පැත්තෙන් නාම යෝජනා ලබාගෙන මහමැතිවරණට ඉදිරිපත් කරන්න උත්සාහ කරපු බවක් වාර්තා වුණා. නමුත් සමග ජනබල වේගයේ නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඊට විරෝධය දැක්වීම නිසා ඔහු සමග ජනබල වේගයෙන් මහමැතිවරණට නාම යෝජනා ලබා දුන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන්න ඔහු සූදානම් වුණත් ඔහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරග කරන්න අකමැත්තෙන් හිටියා කියලා ඔහු සඳහන් කරලා තියෙනවා. කොහොමුණත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාත් ගිය සතියේ දුරකථන ඇමතුම් රාශියක් අරගෙන ඉලක්කමක් විදිහට කෙනතරු දුරකථන ඇමතුම් 18ක් දුන්නත් ඒ කිසිම දුරකථන ඇමතුමකට අකිල විරාජ් කාර්යවසම් හිටපු මන්ත්‍රීවරයා උත්තර දෙන්නේ නැතුව ඔහුගේ කුලියා පිටියේ නිවසට වෙලා හිටියා කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම රවි කරුණානායක කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකෙක් විදිහට ඉදිරිපත් වෙන්න හිටියත් පස්සේ ඔහු ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එම නැත්නම් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට අත්සන් තබලා ඇවිල්ලා තියෙනවා කියලා වාර්තා වෙනවා. සාගල කාර්යවසම් රනිල් ක්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී විදිහට ඔහු කටයුතු කරා. කොහොමුණත් ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් ගැටලු කාරණා රාශියක් අතරේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නාම යෝජනා සකස් කරලා නාම යෝජනා ලබා දීලා තියෙනවා. ඔවුන්ගේ කණ්ඩායමෙත් සෑහෙන පිරිසකට නාම යෝජනා නොලැබීම සහ මැතිවරණයට ඉදිරිපත් නොවීම කියන තත්ත්වයන් බලපාලා තියෙනවා. සමන් රත්නප්‍රිය වෘත්තීය සමිතී ක්‍රියාකාරකයෙක් ලෙස එක්සත් ජාතික පක්ෂයත් එක්ක ළඟින් වැඩ කරා. ඔහුත් අපේක්ෂකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඉඳලා තියෙනවා. ඔහුට අපේක්ෂකත්වයේ හම්බ වෙලා නැහැ. වජිර අබේවර්ධන පක්ෂයේ සභාපතිවරයා මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ වගේ එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් මෙවර මහමැතිවරණය මගහැරීමේ අවස්ථා කිහිපයක්ම වාර්තා වෙනවා දකින්න තියෙනවා නිපුණ.
හොඳයි, දැන් සියලුම පක්ෂවලට වගේම සමගි ජන බලවේගයට අත නාම යෝජනාවලදි ගැටලු රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂම ලොකු පීඩනයක් එල්ල වුණා මේ පක්ෂයට විවිධ හේතු නිසා නේද මනෝජ්?
සමගි ජනබලවේගයේ පැත්තෙනුත් නිපුණ මහමැතිවරණ නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී ගැටලුකාරී තත්ත්ව රාශියක් තිබුණා. බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණු කාරණයක් තමයි අරගලය නිසා ලක්කම්ම නමින් විරුදාවලිය ලැබූ දමිතා බේරත්න රංගන ශිල්පිනිය මෙවර මහමැතිවරණට ඉදිරිපත් වෙනවා. සයි ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවර ව්‍යාපාරයත් එක්ක ඇය සක්‍රියව වැඩ කරා. පස්සේ කෙවුණ අය රත්නපුර දිස්ත්‍රික්කෙන් නාම යෝජනා ලබා දෙන්න සූදානම් වෙනවා කියලා නාම යෝජනා භාර දෙන අන්තිම දවසේ ගිය සිකුරාදා දවල් 12ටත් නාම යෝජනා සඳහා නාමයෝජනා බාර දෙන්න ඇය බලාපොරොත්තු වෙන්න හිටියත් ඒ මොහොතේ තමන්ගේ නම ලැයිස්තුවේ නැති බව දැනගත්තු බවක් තමයි සඳහන් කරන්නේ. ඒකට හේතුව හැටියට හේෂා විතානගේ සමග ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ඇයට අවස්ථාව නොදුන්නු බව සඳහන් කරලා ඔවුන් සමග සිදුවුණු දුරකථන සංවාදයක හඬපටයකුත් දැන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා දකින්න තියෙනවා. ඒ අනුව දමිතාබේ රත්නරංගන ශිල්පිනියටත් මෙවර නාම යෝජනා ලැබුණේ. අපි දැක්ක හේෂා විතානගේ හිටපු මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ සඳහන් කරනවා පක්ෂය වෙනුවෙන් තීරණ ගනිද්දී, ඒ කියන්නේ තීරණයක් ගන්න අවශ්‍ය වෙලාවක ඒ පිළිබඳව දෙපාරක් හිතන්නේ නැහැ කියලා ඔහුගේ පැත්තෙන් සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම සුජීව සේනසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙවර කොළඹ දිස්ත්‍රික්කෙන් නැතුව මහනුවර දිස්ත්‍රික්කෙන් නාම යෝජනා ලබා දෙන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වුණා. ඔහු කිව්ව ඔහුට දිස්ත්‍රික් නායකකම ලැබෙනවා කියලා, මහනුවර දිස්ත්‍රික්කයේ සමග ජන බලවේගයේ කණ්ඩායම් නායකකම ලැබෙනවා කියලා. කොමුණත් අනිත් අපේක්ෂකයින් ඔහුට සහයෝගය පළ නොකරපු නිසා, බොහෝ දෙනෙක් ඔහුට නුවරින් අකමැත්ත පළ කරපු නිසා ඔහු නුවර ලැයිස්තුවට දුන්නේ නැහැ. නමුත් අපි දැක්ක ඒ වෙලාවේ ස්වාමින් වහන්සේලා කිහිප නමකුත් සුජීව සේනසිංහට මන්ත්‍රීවරයාට සහයෝගය පළ කරමින් සත්‍යග්‍රහයකය දෙන්න සූදානම් වෙලා හිටියා. නමුත් ඒ කටයුත්ත සිද්ධ වුණේ නැහැ. අවසානයේ ඔහුගේ නම, සුජීව සේනසිංහට මන්ත්‍රීවරයාගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කරලා ඒ ප්‍රශ්න විසඳන්න සහිත් ප්‍රේමදාස පක්ෂ නායකයා කටයුතු කරලා තිබුණා. නමුත් දමිතා බේරත්න රංගන ශිල්පිනියගේ පැත්තෙන් එහෙම මැදිහත් වීමක් සිද්ධ වුණු බවක් පෙනෙන්න තිබුණේ නැහැ. අනෙක් කාරණේ තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු අජිත් මාන්නප්පරම හිටපු මන්ත්‍රීවරයා ඔහුට නාම යෝජනා ලබා දීලා නාම යෝජනා අත්සන් කරලා ඊයේ ඔහු සඳහන් කරා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා තමන් මෙවර මහමැතිවරණට තරග කරන්නේ නැහැ කියලා. ඔහු කිව්වේ තමන්ව ගම්පහ දිස්ත්‍රික් සංවිධායක දුරෙන් ඉවත් කිරීම නිසා මේ තීරණය අරගත්තා කියලා. සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවේ තමන් ඉන්නවා. ගම්පහ ආසනයේ අවුරුදු 20ක ඉඳලා සංවිධායකවරයා ලෙස කටයුතු කරනවා. මේ පාර අපේක්ෂකෙක් විදිහට සමග ජන බලවේගයේ නාම යෝජනා ඉදිරිපත් කරා. කොහොමුණත් තමන් ඡන්දය ඉල්ලීමෙන් වැළකීලා ඉන්නවා කියලා අජිත් මාන්නප්පරම හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා. සමග ජන බලවේගයත් එක්ක තවදුරටත් කටයුතු කරන්න අකමැති. ඒ හින්දා සහිත් ප්‍රේමදාස පක්ෂයේ නායකයා ගැන දැඩි ලෙස කලකිරিলা තමන් ඉන්නේ. නාම යෝජනාත් සංකල්ප පැය 24ක් යනකොට ගම්පහ ආසනයේ තමන්ගේ සංවිධායක දුරය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට වැඩ කරපු කෙනෙකුට හොරෙන් ලබා දීලා තිබුණා කියලා ඔහු චෝදනා කරා. කොමුණත් ඔහු ඒ මොහොතේ සහිත් ප්‍රේමදාස මැතිතුමාට දුරකථනයෙන් නමතල ඒ ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කළත් සහිත් ප්‍රේමදාස මැතිතුමා දුරකථනයට එන්නේ නැහැ කියන චෝදනාව කරලා ඔහු ඒ සරණින් ඉවත් වුණා. අපි දැක්ක ඊයේ හර්ෂණ රාජකරුණා සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා කියලා තිබුණා. ගම්පහ කණ්ඩායමේ කිහිප දෙනෙක් අජිත් මාන්නප්පරම මන්ත්‍රීවරයාට නාම යෝජනා ලබා දෙනවටත් අකමැත්තෙන් හිටියා කියලා. ඉතින් මේ ආදී විදිහට බැලුවොතින් සමග ජන බලවේගයේ පැත්තෙනුත් යම් කාරණා රාශියක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ සජබෙට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙච්ච සමහරුත් මෙවර මහමැතිවරණට ඉදිරිපත් නොවන ආකාරයක් පේන්න තියෙනවා. සමහරු ජාතික ලැයිස්තුවට ගිහිල්ලා, සමහරු අතෑරලා ගිහිල්ලා මේ ආදී ප්‍රශ්න රාශියකට නාම යෝජනා බාර දෙද්දී අනෙක් පක්ෂ වගේම සමගි ජන බලවේගයටත් මුහුණ දෙන්න සිද්ධ වුණා.
මනෝජ්, දැන් මේ පාටලී චම්පික රණවක ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගෙත් එක්ක එකට හිටිය අපි දන්නවා. ඉතින් කොහොම නමුත් අන්තිම මොහොතේ මේක වෙනස් වුණා. මේකට හේතුව මොකද්ද මනෝජ්?
පාටලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා මෙවර නාම යෝජනා බාර නොදීම, මහමැතිවරණයට ඉදිරිපත් නොවීම බොහෝ දිනකගේ කතාබහට ලක් වුණු කාරණයක්. ඔහු ලංකාවේ දේශපාලනයේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනම කෙනෙක් හැටියට බොහෝ දිනක් හඳුන්වනවා. ඔහු අධ්‍යක්ෂ සහ පළපුරුද්ද සාහිත්‍ය දේශපාලන නායකයෙක්. නමුත් ඔහුගේ පාර්ශවයේ සඳහන් කළා එක්සත් ජනරාජ පෙරමුණ සමගි ජන බලවේගයත් එක්ක තිබුණු එකඟතාවන් කඩවීම නිසා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවෙන්න එක්සත් ජනරාජ පෙරමුණ තීන්දුව කරලා තිබුණා කියලා. එතකොට පාටලී චම්පික රණවක පක්ෂයේ එක්සත් ජනරාජ පෙරමුණේ නායකවරයාට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයක් ලබා දෙන බව සඳහන් කරලා තිබුණා. නමුත් ඔහු එයින් ඉවත් වෙලා තියෙනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරය ලබා ගන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙලා හිටියා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පර්ණවිතාන. ඔහුත් නාම යෝජනා ලේඛනයෙන් ඉවත් වෙලා තියෙනවා. නමුත් ඔහු සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නාම යෝජනා අත්සන් කරලා තිබුණත් ඔහු මැතිවරණයට ක්‍රියාකාරීව ඉදිරිපත් නොවෙන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම එක්සත් ජනරාජ පෙරමුණ තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයන්ගේ නාම ලේඛනයක් සමගි ජන බලවේගයට දීලා තියෙනවා. ඒ කලින් නැති කරගත්තු එකඟතාවක් මත. නමුත් ඒ නම් ඇතුළත් කරන්න, නාම යෝජනාවලට ඇතුළත් කරන්න සමගි ජන බලවේගය කටයුතු කරපු නැති නිසා පක්ෂ දෙක අතර යම් ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා. එක්සත් ජනරාජ පෙරමුණේ මහලේකම්වරයා විදිහට කටයුතු කරන බන්දුල චන්ද්‍රසේකර මහත්මයාගේ නමත් නාම යෝජනාවලින් ඉවත් කරලා තියෙනවා. ඒ හින්දා අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන්න එක්සත් ජනරාජ පෙරමුණ පක්ෂයක් විදිහට කටයුතු කරා. ඒ අනුව පාර්ටි චම්පික රණවක හිටපු ඇමතිවරයාත් මෙවර ඉල්ලන්නේ නැහැ. ඔහු එකඟ වෙලා තිබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේව ලබා ගන්නෙත් නැහැ. කරුණාරත්න පරණවිතාන හිටපු මන්ත්‍රීවරයා ඉල්ලන්නෙත් නැහැ. ඔහු නාම යෝජනා අත්සන් කරලා තිබුණත් ඊට ඉදිරිපත් වෙන්නේ නැහැ. අනුව සමස්තයක් විදිහට පාර්ටි චම්පික රණවක හිටපු ඇමතිවරයා ප්‍රමුඛ එක්සත් ජනරාජ පෙරමුණ මෙවර මැතිවරණයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. මහමැතිවරණට ඉදිරිපත් නොවී ඉන්න.
හොඳයි, දැන් මේ පාර නාම යෝජනා ගැන ගත්තහම රාජපක්ෂ පරම්පරාවේ කිසිම කෙනෙක් මේ නාම යෝජනා ඉදිරිපත් කරලා නැහැ. මේක තරමක් විශේෂයි. මේ ගැන මොන වගේ තත්ත්වයක්ද මතයක්ද මනෝජ් මේ වෙද්දි තියෙන්නේ?
ඔවු නිපුණ, ඒ කාරණයක් මෙවර ටිකක් වැඩිපුර කතා කරන කාරණයක්. මොකද පහුගිය කාලේ පොහොට්ටුව රටපාලනය කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් තරග කරද්දී රටේ බහුතරයක් බලය රාජපක්ෂවරුන් සතුව තබා ගැනීම, අමාත්‍යංශ බෙදාවෙන් කිරීමේදී විශාල සහ බලාත්මක විෂයන් රාජපක්ෂවරුන් යටතේ තබා ගැනීම, අයවැයෙන් මුදල් වෙන් කිරීමේදී රාජපක්ෂවරුන් නායකත්වයේ ලබා දෙන අමාත්‍යංශවලට වැඩි වශයෙන් මුදල් වෙන් කිරීම, මේ ආදී චෝදනා තිබුණා, කාරණා තිබුණා. යුද්ධ ඉවර කරේ රාජපක්ෂවරයෙක් මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයා. ඉතින් මේ ආදී වශයෙන් හම්බන්තොටින් රාජපක්ෂවරයෙකුගේ නියෝජනය වැරදුනේ නැහැ පහුගිය කාලේ. කොහොමත් වුණත් 1988 අවුරුද්දට පස්සේ මෙවර 2024 මහමැතිවරණයේදී දේශපාලනයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජපක්ෂ නියෝජනයක් නැති පළමු මහමැතිවරණය හැටියට මේ මැතිවරණය නම් කරලා තියෙනවා. මහමැතිවරණට හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂක කණ්ඩායමේ නායකත්වයත් හම්බෙලා තිබුණේ විදුලි බල හිටපු රාජ්‍ය ඇමතිවරයා DV චානක හිටපු රාජ්‍ය ඇමතිවරයාට. ඔහුගේ මූලිකත්වයෙන් තමයි නාම යෝජන ලබා දුන්නේ. ඊට කලින් මේ ප්‍රදේශ නියෝජනය කරලා රාජපක්ෂවරු කිහිප දෙනෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙලා තිබුණා. අපි දැක්කා පහුකාලීනව මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, නිරූපමා රාජපක්ෂ, ඒත් එක්කම ශාම්ලාල් රාජපක්ෂ, මේ ආදී වශයෙන් රාජපක්ෂ පවුලේ සමාජිකයින් මැතිවරණයට ඉදිරිපත් වුණේ. අතරින් බහුතරයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් ඉදිරියට ආවා. නමුත් මෙවර රාජපක්ෂවරුන් කිසිගෙනෙක් හම්බන්තොට ලැයිස්තුවේ නැහැ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරලා හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහත්මයා ඉල්ලනවා. නමුත් ඔහු වාසගම රාජපක්ෂ වුණාට ඔහු රාජපක්ෂ පවුලේ සමාජිකයෙක් නෙවෙයි. ඒත් පොහොට්ටුවෙනුත් නෙවෙයි. කොමුණත් මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රාජපක්ෂ පවුලේ කිසිවකුත් නාම යෝජනා බහර නොදීම, මැතිවරණයට තරග කරන්න ඉදිරිපත් නොවීම කාගේත් කතා බහට ලක් වෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා නිපුණ.
දැන් ඒ වගේම මේ පාර නාම යෝජනා ප්‍රතික්ෂේප වීමත් එක්ක මීට කලින් හිටපු මැති ඇමතිවරු ගොඩ දෙනෙක් මැතිවරණ තරගෙන් අයින් වෙලා තියෙනවා, අයින් වෙන සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වෙනස ගැන කොහොමද දකින්නේ මනෝජ්?
ඒ අර්ථයෙන් බැලුවොත් නිපුණ, උතුර දකුණ ලංකා විවිධ ප්‍රදේශ නියෝජනය කරලා දේශපාලනඥයින් රාශියක් මෙවර මැතිවරණට ඉදිරිපත් වෙන්නේ නැහැ. නාලක ගොඩහේවා, ඒත් එක්කම බන්දුල ගුණවර්ධන, යදාමිනි ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන හිටපු අගමැතිවරයාගේ පුතා, කනක හේරත් හිටපු රාජ්‍ය ඇමතිවරයා, සිසිර ජයකොඩ හිටපු රාජ්‍ය ඇමතිවරයා, එතකොට නාලක කෝට්ටේගොඩ මන්ත්‍රීවරයා, ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය, සුදත් මංජුල මන්ත්‍රීවරයා කෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු, මොහොමඩ් මුසම්මිල් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරපු මන්ත්‍රීවරයා, වාස්තු විද්‍යානායකර හිටපු ඇමතිවරයා, ගයාශාන් නවනන්දන මන්ත්‍රීවරයා පොහොට්ටුවේ ඉඳලා රනිල් ක්‍රමසිංහ ජනාධිපතිතුමාට උදව් වුණා, ඔහුගේ පක්ෂයට එක්කාසු වුණා පසු කාලීන ඔහු මෙවර ඉදිරිපත් වෙන්නේ නැහැ. අනුප පැස්කෝල හිටපු රාජ්‍ය ඇමතිවරයා, ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා, ජගත් පුෂ්පකුමාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ කියන රාජපක්ෂවරු, ඒත් එක්කම විජේදාස රාජපක්ෂ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකවරයා, කේලිය රඹුක්කැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, අවුරුදු 20ක් විතර පාර්ලිමේන්තු හිටපු රතනහාමුදුරුවෝ, තමන් බලයේ ඉන්නකම් අනුර කුමාර දිසානායකට ජනාධිපති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියපු ලොහාන් රත්නත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා, ඔහු මෙවර මැතිවරණට එන්නේ නැහැ, අලි සබ්‍ර හිටපු විදේශ කටයුතු ඇමතිවරයා, ජයන්ත සමරවීර ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයා, ෂෙහාන් සේමසිංහ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, රත්නපුර WDJ සෙනවිරත්න හිටපු ඇමතිවරයා, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා, ජනක බණ්ඩාර තෙන්නකෝන් හිටපු ඇමතිවරයා, ඒත් එක්කම ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා, විමල් වීරවංශ හිටපු ඇමතිවරයා, සහන් ප්‍රදීප් හිටපු මන්ත්‍රීවරයා, එතකොට DB හේරත් හිටපු රාජ්‍ය ඇමතිවරයා, ප්‍රියංකර ජයරත්න හිටපු රාජ්‍ය ඇමතිවරයා, ගුණපාල රත්නසේකර මන්ත්‍රීවරයා, සීතාරමිපොළ හිටපු රාජ්‍ය අමාත්‍යවරිය, පාටලි චම්පික රණෝ හිටපු ඇමතිවරයා, ෆිල් මාර්ෂල් සරත් ෆොන්සේකා හිටපු ඇමතිවරයා, මයන්ත දිසානායක ගාමිණී දිසානායක මහත්මයාගේ පුතු එච්.එම්. ෆෞසි මන්ත්‍රීවරයා, ලක්ෂ්මන් කිරියල්ල නුවරින් මේ ආදී වශයෙන් විශාල පිරිසක් මෙවර මහමැතිවරණට නාම යෝජනා ලබා නුදුන් කණ්ඩායමේ ඇතුළත් වෙනවා.
හොඳයි, අපි කරුණුකාරණ රැසක් කතා කර දැන් මනෝජ් සමස්තයක් විදියට ගත්තහම නාම යෝජනා ගැන වගේම එළඹෙන මැතිවරණය ගැන කතා කරද්දි මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ අවසන් වශයෙන් අපි ඒ ගැනත් කතා කරමු.
ඔවුනේ පුන, මේ සියලු දේශපාලන කාරණා සිද්ධ වෙන්නේ ලබන නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන 2024 අවුරුද්දේ පාර්ලිමේන්තු මහමැතිවරණය ඉලක්ක කරගෙන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 225 දෙනෙක් තෝරා ගන්නවා. ඒ සඳහා මේ වන විට මැතිවරණට අපේක්ෂකයින් 10,000කට ආසන්න පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්නවා. දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 764ක් නාම යෝජනා භාර දුන්නා. එයින් නාම යෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වුණා. සමාජ ක්‍රියාකාරකයෙක් විදිහට, සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙක් විදිහට කටයුතු කරපු අශේන්ගේ නාම යෝජනා පත්‍රයත් එතන තමයි තිබුණේ. මේ සම්බන්ධයෙන් තේරීම් බාර නිලධාරීවරයාත් අදහස් පළ කළා. ඒ ඇතුළේ කොහොම වුණත් නාම යෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වෙලා තිබුණා. මේ ආදී කාරණා දෙස අවධානය යොමු කරලා බැලුවට පස්සේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 වෙනුවෙන් දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් වලින් කණ්ඩායම් 690ක් මෙවර තරග කරන්න නියමිත වෙලා තියෙනවා. වැඩිම නාම යෝජනා පත්‍ර සංඛ්‍යාවක් දිගමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ප්‍රමාණාත්මකව 64ක්. අඩුම නාම යෝජනා පත්‍ර සංඛ්‍යාවක් ඉදිරිපත් කරලා තියෙන නාම යෝජනා පත්‍ර 15 බැගින් ඒ පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට නාම යෝජනා පත්‍ර බාර ගැනීමේ කටයුතු අවසන් වෙද්දී 10,000කට ආසන්න පිරිසක් නාම යෝජනා ඉදිරිපත් කරලා තිබුණා. කොමුණත් සිකුරාද නාම යෝජනා භාර දෙන්න අවසාන දිනේ වුණත් බ්‍රහස්පතින්දා වෙනකොට ඉදිරිපත් කරලා තිබිලා තිබුණේ නාම යෝජනා පත්‍ර 241යි. නාම යෝජනා භාර දෙන අවසාන දවස වුණු සිකුරාද දවසේ නාම යෝජනා පත්‍ර 523ක් ඉදිරිපත් කරලා තියෙනවා. කොමුණත් පාර්ලිමේන්තු මේ මහචන්දයෙන් මන්ත්‍රීවරු 196 දෙනෙක් තෝරාපත් කරගන්නවා. 225 වෙන්න ඉතිරි 29 දෙනා තෝරාපත් කරගන්නේ ජාතක ලැයිස්තුවෙන්. ඒ අනුව අපි බලමු මේ 10,000කට ආසන්න අපේක්ෂකයින්ගෙන් 225ක් තෝරගන්න මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙනවා. ජනාධිපතිවරණයට සමානුපාතිකව කොයි ආකාරයටද ඒ ප්‍රතිඵලය අපිට භුක්ති විඳින්න ලැබෙන්නේ කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරමු නිපුණ.
හොඳයි, එහෙමනම් මේත් සමගින් අපි අද දවසේදී SBS සිංහල සේවයේ සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමෙන් සමුගන්නවා. එවනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මනෝජ් අපිත් එක්ක සම්බන්ධ වුණාට. සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝවන්,
බොහොම ස්තුතියි.